සු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මෙතන මේ දුමක් පත් වෙන නෝන
ඉස්සෙල්ල පත් වෙන
සාන දුමක් හොඳයි ගෞරවණීය උපේ සාමීන් වහන්සේලාගෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ගුණබර සංසාර දුකින් එතරවනු කැමති නැනවත් ගුණවත් පින්වත්නි, මාගේ ශාන්තිනායක දිලෝ ගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං මමං චේවතුම් භාකංච. මේ සංසාර ගමනේ කෙලවරක් නොපෙනෙයි. මේ කෙලවරක් නොපෙනෙන සසරෙහි නුඹලාත් මමත් අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා බොහෝ කාලයක් දුව ඇවිද්දා. ඉමක් කුණක් නොපෙනෙන සසර ගමනේ සැරිසැරුවා. එදා බුදුරජාණන් වහන්සේත් උන්වහන්සේගේ අවට සිටි සිව්වන පිරිසටත් මේ දේශනාව සිද්ධ කළා. ඒ සංයෝජනයෙන් අවිද්‍යා නීවරණයෙන් නිදහස් වෙලා උන්වහන්සේලා සියලු දෙනාම මේ වෙනකොට ඒ සංසාර ගමන නිමා කරලා. එහෙත් ඔබත් මමත් තාමත් මේ භයංකර බිහිසුණු ඝෝර සසරේ සැරිසරනවා. ඒ අපි මේ ගුහර සංසාරේ සැරිසරන්නේ අවිද්‍යා නීවරණයත් තණ්හා සංයෝජනයත් නිසා. ඔබත් මමත් ඒ ආපු ගමන, මේ යන සසර ගමන ඉච්ඡර සුවදායී සැපදායී ගමනක් නොවේ. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා මේ ආපු සංසාර ගමනේ අම්මා මල සෝකයට හැඬු කඳුළු මේ මහ පොළොවේ යම් තැනක එක්තැන් වුණා නම් මහ සයුරේ ජලකඳට වැඩි වෙන්න තිබුණාය. පියා මල වෙලාවේ හැඬු කඳුළු එක්තැන් වුණා නම් මහසයුර ජලයට වඩා වැඩිය කියලා. ස්වාමියා මල වෙලාවේ, බිරිඳ මල වෙලාවේ හැඬු කඳුළු මහ පොළොව මත එක් රැස් වුණා නම් තවත් මහ සමුදුරකට වඩා වැඩි ජල කඳක් එකතු වෙන්න තිබුණා. දුව මැරුණු වෙලාවේ, පුතා මැරුණු වෙලාවේ හැඬු කඳුළු ඒ අවස්ථාවල එක්තැන් කළා නම්, එක්තැන් වුණා නම් ඒත් මහණනි මහ සාගරයේ ජල කඳට වැඩි. හිතයි සී ඥාතීන්ගේ ව්‍යසනයේදී හැඬු කඳුළු මේ සසර ගමනේ එක්තැන් වුණා නම් ඒත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි වෙනවා. භෝග ව්‍යසනයේදී හැඬු කඳුළු එක්තැන් වුණා නම් ඒත් එහෙමයි. අපි බොහෝ සංසාර ගමනේදී මහසයුරු පුරවන්නට තරම් කඳුළු හැලුවා. එපමණක් නෙමෙයි උන්වහන්සේ අනවතග්ග සංයුත්තේදී දේශනා කරනවා, මහණෙනි නුඹලා ගවයෙක්ව උපන්න ආත්ම භාවී ගිල කැපුම් කෑ වාරවල ගලා ගිය රුධිරය එක්තෙන් කළා නම් ඒත් මහසාගරයේ ජලයට වඩා වැඩි වෙනවා. ඒ ගවයෙක් වෙලා ගිල කැපුම් කෑ වාරවල ගලාගෙන ගිය රුධිරය, එළුවෙක් වෙලා ගිල කැපුම් කෑ වාරවල ගලා ගිය රුධිරය එක්තෙන් කළා නම් ඒත් සතර මහා සාගරයට වැඩි මේ සංසාර ගමනේ ගැලුලේ දහරාව. මුවෙක් වෙලා, ගෝණෙක් වෙලා, ඌරෙක් වෙලා, කුකුලෙක් වෙලා, හාවෙක් වෙලා මේ ආදී ඒ සත්ව කුලවල ඉපදිලා අනුන්ට ආහාර පිණිස ගෙල කැපුම් කෑ වාරවල ගලා ගිය රුධිරය කොච්චරනම් සයුරු පුරවන්නට ඇද්ද? අපි මේ ආපු ගමන සසර ගමන ලේ කඳුළු අතරින් ආපු ගමනක්. මහසයුරු පුරවන්නට තරම් ලේ කඳුළු ගංගාවන් වැගිරුවා. ඉමක් කොනක් නොපෙනෙන ගමන කාවේ. දැන් මේ ගමනට නිමාව තියන්න වෙලාව ඇවිල්ලා. මෙතනත් මේ මොහොතත් නොහැකි වුණොත් තවත් මහ සමුදුරු පුරවන්න තරම් ලේ කඳුළු වගුරුවන්න වේවි. ඒ ලේට කඳුළුට නිමාවක් තියන්න, තිතක් තියන්න ලැබිච්ච අන්තිමම අවසානම මොහොත ඔබට මට උදා වෙලා තියෙන්නේ. අපි මේ ගෞතම සාසනයෙන් සසර දුක් ගෙවා ගන්න බලාපොරොත්තුෙන් අපේක්ෂාවෙන් කොච්චරනම් කාලයක් ගුණධම් පාරමී ගුණ පුරන්නට ඇද්ද? දැන් ඒ සසර පුරා පිරු පාරමී ගුණ බලයේ හේතු කොටගෙන ඒ බලාපොරොත්තු ඒ අපේක්ෂාව ඉටු කර ගන්න පුළුවන් තැනට ඇවිල්ලා තියෙනවා. අෂ්ට දුෂ්ටක්ෂණ වලින් ඉදිරිලා මිනිස් ලොව ඉපදිලා තියෙනවා. සාසනික දායාදී ඇතිව සසර පිරු පාරමිතාවකට මීට වඩා ප්‍රතිලාභයක් අපි කාටවත් ගෙනවිත් දෙන්න බෑ. සංසාරේ කොච්චර පාරමී පුරලා තිබුණත් මීට වඩා ප්‍රතිලාභයක් ළඟා කරලා දෙන්න බෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් මනෝපරිනිධාන වාක්පරිනිධාන සහිතව පාරමී ගුණ පිරුවා. හැම දිනාම කිව්වා ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. එහෙනම් දැන් මට ඒකාන්තයෙන් බුදු බව ලැබේවි කියලා උන්වහන්සේ රජගෙදරට වෙලා හිටියානම් අපට බුදු කෙනෙක් නොලැබෙන්න තිබුණා. බුදු මිහිරක් නොලැබී යන්න තිබුණා. බුදු දහමක් සැනසෙල්ලක් නොලැබී යන්න තිබුණා. එසේ පාරමී ගුණ පිරු උන්වහන්සේටත් ඒ උතුම් අරමුණ බලාපොරොත්තුව ඉටු කර ගන්න පුළුවන් වුණේ සයාවුරුදු කාලයක් මහත් වූ වෙහෙසක් දරලා. පාරමී පිරුවා කියලා නිකන් ලැබුණේ නෑ. එහෙනම් ඔබටත් මටත් සංසාර ගමනේ පාරමී පිරිලා අවසන්. ඒ බවට සාක්ෂි සාධක තමයි මේ මහා මිනිස් ජනගහනයක් අතරේ අපි මේ මිනිස් ලෝකේ සත්පුරුෂ ආශ්‍රයයක් ලබන්න, සද්ධර්මයක් ශ්‍රවණය කරන්නට පුළුවන්, ඉඩ ඇතුව ප්‍රතිසන්දිය ලැබපු බව. දැන් මේ අවස්ථාවේ ඒ සඳහා උත්සාහවත් නොවුණු ආපහු කවදානම් මේ අවස්ථාව උදා වේවිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද මේ මිනිස් ජීවිත අනිශ්චිතයි. එපමණක් නෙවෙයි මරණින් මත්තේ අපි සුගතියට දෙව්ලොවට ගියත් දෙව්ලොව සැප විඳලා දිව්‍ය ආවිෂ ගෙවලා ආපහු මිනිස් ලෝකෙට එනකොට මේ ශාසනය අතුරුදන් වෙලා 5000ක් කල් පවතිනවා කියන අදහසක් තියෙනවා. ඒක හරිනම් නිවැරදිනම් දිව්‍ය ලෝකෙ ගියත් ආපහු මිනිස් ලෝකෙට එනකොට ශාසනය අතුරුදන් වෙලා අපායේ ගියොත් සිව් අපායේ වැටුනොත් මේ ගෞතම ශාසනය නෙමෙයි මෛත්‍රී බුද්ධ ශාසනෙත් හමු වෙන්නේ නේ. ඒකත් ගෙවුනට පස්සේ ආපහු මනුස්ස ලෝකෙට එනවා නම් එන්න ලැබෙන්නේ. එනිසා අපි මරණයෙන් මත්තේ හෙට අනිද්දා තව මොහොතකින් සිදුවේ හැකේ මරණය. ඒ මරණයෙන් මත්තේ දුගතිය උපන්නත් සදිව්‍ය ලෝකයක උපන්නත් මේ ශාසනික දායාදේ අපෙන් ඈත් වෙනවා. එනිසා අපට ලැබිච්ච මේ අන්තිම අවස්ථාව එකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. හොඳම හොඳ අවස්ථාව දැන් උදා වෙලා තියෙන්නේ. එල්ලේට කඳුලට නිමාවක් තියන්න. ඇයි අපි සංසාර ගමනේ ලී කඳුළු වැගිරුවේ? කොහොමද ඒ ලී කඳුළු නතර කරන්නේ? අපි දැන් ටිකක් හොයන්න වෙනවා. විමසන්න වෙනවා. ටිකක් සම්මත ලෝකයෙන් ඈත් වෙන්න වෙනවා. අපි හැමදාම බුදුදහම නාමයෙන් අපි ඇසුරු කරලා තියෙන්නේ සම්මත ධර්මයක්මයි. ඉන්හාට යන ගැඹුරට යන දහමක් පිළිබඳව නිරීක්ෂණය ගවේෂණය කරලා නැහැ. ඔබට මතක ඇති සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ සිද්ධාර්ථ රජතුමා හැටියට එදා උයන් කෙළියට යද්දී සතර පෙර නිමිති මුණ ගැහුණා. ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් පැවිදිරුවා. මේ රෝගී වෙලා අසරණ වෙලා ඇද වැටුණු මලමුත්‍රා ගොඩේ ඉන්න මේ අසරණ රෝගියාව දකින සිද්ධාර්ථ කුමරුවා රතේ නතර කරලා චන්නගෙන් අහනවා, කවුද චන්න මේ, මොකද මේ වෙලා තියෙන්නේ? ස්වාමීනි ලෙඩ වෙලා. මොකද්ද ලෙඩ වෙනවා කියන්නේ? ස්වාමීනි මේ ලෝකෙ උපන් හැම කෙනෙකුටම මෙන්න මේ බඳු භයානක රෝග පීඩාවන් වැළඳෙනවා. මේ විදිහට අසරණ වෙනවා. චන්න මේ මමත් ලෙඩ වෙනවාද? සාමීනි ඔබ වහන්සේගේ සිරුර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් 80ක් කුඩා ලකුණෙන් යුක්ත වුණා. ඔබ වහන්සේත් අද හිට මේ වගේ රෝගියෙක් වෙන්න පුළුවන්. මේ උපන් හැම සත්වයෙක්ම මේ ස්වභාවයට පත් වෙනවාමයි. එතුම ජරාව පිළිබඳව, ව්‍යාධිය පිළිබඳව ඉගෙන ගත්තා. තව ටිකක් දුර යනකොට මහලු වෙලා වේවුල වේවුලා යන වැටුණු තැන ඇවිද ගන්න නැකිට ගන්න බැරි අසරණේ. රතේ නතර කරලා චන්නගෙන් අහනවා, ඒ චන්න මේ මොකද මේ? සාමීනි මහලු වෙලා. මොකක්ද මහලු වෙනවා කියන්නේ? සාමීනි මේ ලෝකේ උපන් හැම කෙනෙක්ම ආයු ගෙවාගෙන මෙන්න මේ ස්වභාවයට ලං වෙනවා. චන්න මමත් මේ වගේ තත්ත්වයට එනවාද? සාමීනි ඔබ වහන්සේ විතරක් නෙවෙයි මුළු ලෝකයම උපන් හැම සත්වයෙක්ම මේ ස්වභාවයටම මුහුණ දෙන්න වෙනවා. වැඩි ඈතක් යන්න ලැබුණේ නෑ යමක් කරමත තබාගෙන යන පිරිසක්. දිවරතේ නතර කරලා විමසනවා, චන්න මේ කවුද? මොකක්ද මේ උස්සගෙන යන්නේ? සාමීනි මෙරුණු මලමිනියා. මොකක්ද මරණය කියන්නේ? විමසලා බැලුවා. සොයලා බැලුවා රෙදි කඩකින් වහලා තිබිච්ච. නිසල වෙලා. සීතල වෙලා. ගල් වෙලා. අප්‍රාණික වෙලා. චන්න මේ මරණය මටත් එනවද? සාමීනි ඔබ වහන්සේට විතරක් නෙවෙයි. උපන් හැම සත්වයකටම මේ මරණය උරුමයි. මේක වළක්වා ගන්න පුළුවන් කමක් නෑ. අන්න එදා චන්න සිද්ධාර්ථ කුමරුවාට ජරා ව්‍යාධි මරණය ගැන බණ කිව්වා. ඒ ධර්මයේ අහපු සිද්ධාර්ථ කුමරුවාට ලෝකේ පෙනුනේ ගිනිගත් නිවසක් වගේ. රජමාලිගාව පෙනුනේ අමු සොහුනක් වගේ. ඒ නිසා උන්වහන්සේ එදිනම රාත්‍රියේ රජ සැප අතහැර දාලා හිස් අතින් මහ වනදහනට යන්න පිටත් වුණා. උන්වහන්සේ එහෙම ගමන් කරලා අවසන් වුණේ බුද්ධගයා බෝධි මණ්ඩලයේ. එතන උන්වහන්සේ වැඩ ඉඳගෙන ජාති ජරා ව්‍යාධි මරණයට උත්තර හොයමින් උන්වහන්සේ ආවේ. ජාති ජරා මරණයට උත්තර උන්වහන්සේ හොයාගත්තා. ඒ උන්වහන්සේ හොයාගත්ත ධර්මයේ ගැන උන්වහන්සේම දේශනා කළේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මයක් මම අවබෝධ කළා කියලයි උන්වහන්සේ ලෝකේට ඒ අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කළේ. මම මේ ටික මතක් කළේ පින්වතුනි ඔබ නොදන්න නිසා නෙමෙයි. මේ තුල යම් විමර්ශනයකට ඔබට ඉඩ තියන්න. චන්න කියලා දුන්නු බණක් තිබුණා. හැම සත්වයකටම ජරා ව්‍යාධි මරණය ස්වභාව කොට ඇති බව. අදත් අපි බුදුදහමේ නාමයෙන් දුක්ඛ කියන වචනය යටතේ කතා කරනවා නම් කතා කරන්නේ චන්න කියපු ටික. බුදුහාමුදුරු පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු මේ පිළිබඳව උන්වහන්සේ අවබෝධ කළා කියලා කිව්වේ චන්න කියපු දෙය නෙමෙයි. පෙර නොයසු විරෝධහමක්. දැන් අපි විමසලා බලන්න ඕන, ඇත්තටම අපි චන්න කියපු ධර්මයට වඩා එහාට ගිය අධ්‍යයනයක් මේ තුල කරලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා, මම අවබෝධ කරගත් ධර්මය පෙර නොයසු විරු ධර්මයක් කියලා. එහෙනම් චන්නගෙන් අහගත්තු ධර්මය නෙමෙයි අවබෝධ කළේ. ඊට වඩා ගැඹුරට ගිය දහමක් වෙන්නට ඕන උන්වහන්සේගේ අවබෝධය. හැබැයි අපි තාම බුදුදහම හැටියට භාවිතා කරන්නේ චන්න කියලා දුන්න බණ ටික. හැබැයි චන්න කියලා දුන්න බණ ටිකත් ප්‍රමාණවත් වුණා සිද්ධාර්ථ කුමරුවාට රජගෙදරත් අතහැර දාලා ඒ ජාති ජරා මරණයට උත්තර හොයාගෙන යන්න. දැන් අපි කොතනද නතර වෙලා තියෙන්නේ? බුදුහාමුදුරුවන්ව ශාස්ත්‍රූවරයා බවට පත් කරගෙනද ඒ දේශනා ධර්මයේ මාර්ගයේ බවට පත් කරගෙනද අපේ ගෙවල් වල මරණ සිද්ධ වෙනවා. මරණයක් වුණාම, ලිඩ රෝග වැළඳුණාම අපි හඳා වැළපෙනවා, දුකටපත් වෙනවා. එතකොට අපේ අසල්වාසීන් ඇවිල්ලා, හිතවතුන් ඇවිල්ලා, ගිහි පැවිදි උතුමෝ ඇවිල්ලා අපට බණක් කියලා දෙනවා. කොහොම තමයි ලෝකේ හැටි? උපන්නොත් මැරෙනවා. මේ ලෝකේ උපන්නොත් ලෙඩ වෙනවා. උපන්නොත් මැරෙනවා. සියලු දේ අනිත්‍යයි. මේක තමයි ස්වභාවය. මොනව කරන්නද? ඔන්න ඔය ටික කියලා ඔබේ මගේ හිත සනසනවා. සමහර වෙලාවට අල්ලපු ගෙදර කෙනාගේ මරණයක් වුණාම එයා හඬන වැළපෙන වෙලාවේදී ඔබ ගිහිල්ලා ඔය බණම කියනවා. එයාගේ හිත සනසවන්න. කොහොම තමයි ලෝකේ හැටි ස්වභාවය? උපන්නොත් මැරෙනවා, මොනවා කරන්නද ඉතින්? අපි නතර වෙලා ඉන්නේ මෙන්න මේ වගේ තැනක. දැන් සිද්ධාර්ථ කුමරුවා චන්නකින් ඉගෙන ගත්තා උපන්නොත් දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියලා. අනේ කොහොම තමයි, මොනවා කරන්නද කියලා උන්වහන්සේ නිහඬ වුණේ නේ. උන්වහන්සේ දිනම තීරණය කළා මේ උත්තරයක් නැති ප්‍රශ්නයට උත්තර හොයාගෙන යන්න. උන්වහන්සේ රජගෙදරින් පිටත් වුනේ සඳහා. උන්වහන්සේ විවිධ ගුරුවරු ඇසුරු කරගෙන ඒ ප්‍රශ්නයට උත්තර තියනවද කියලා හෙව්වා. ආලාර කාලා මුද්දකාරාම පුත්ත වැනි ශාස්ත්‍රූවරු කරා වැඩම කළා. ආලාර කාලාමගෙන් රූපී ධ්‍යාන හතරත්, අරූපී ධ්‍යාන තුනකුත් ධ්‍යාන හතක් වැඩුවා. වඩලා බැලුවා ඒ ධ්‍යාන තලයට සම වැඩිලා. අනේ ඒ බ්‍රහ්ම ලෝකවලත් දැන් මේ මොහොතේ උපදින අයත් ඉන්නවා. ඒ බ්‍රහ්ම ලෝකවලින් චුත වෙන අයත් ඉන්නවා. ජරා මරණය මෙතනත් තියෙනවා. ආලාර කාලාම අතහැර දාලා උද්දකාරාම පුත්ත ළඟට ගියා. නේව සංඥා නා සංඥා අටවෙනි සමාපත්තියත් ඉපදෙව්වා. එතනත් උන්වහන්සේ බැලුවා ජරා මරණයට උත්තර මෙතන තියෙනවාද? අනේ එතනත් නෑ. එතනත් උපදිනවා පේනවා, චුත වෙනවා පේනවා. එතනත් අතහැර දාලයි ගයා සීරසයට වැඩම කළේ. ගයා සීරසයට වැඩම කරලා උන්වහන්සේ බොහෝ දුෂ්කර ක්‍රියාවක් කරලා පස්සේ කාලෙක මැදුම් පිළිවෙතින් උන්වහන්සේ සද්ධර්මය අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා මේ ප්‍රශ්නයට උත්තරයක් හැටියට. එතකොට බුදුදහම කියලා කියන්නේ තාමත් අනේ මොනවා කරන්නද, ඔහොම තමයි ලෝකේ හැටි, උපන්නොත් මැරෙනවා, සියලු දේ අනිත්‍යයි කියලා නිහඬව ඉන්න මුනිවත රකින්න උගන්නපු ධර්මයක් නෙමෙයි. ඔය ලෝකෙටම උත්තර නැති වෙච්ච ප්‍රශ්නයට සපයපු උත්තරයටයි බුදුදහම බුදු දර්ශනය කියලා කියන්නේ. එනිසා අද අපි තාමත් චන්නගේ ධර්මයේ තුල චන්න කියලා දුන්නෝ සම්මත දහම තුල නතර වෙලා ඉන්නවද කියලා ටිකක් හිතලා බලනකොට දැනෙනවා. එහෙනම් අපි ටිකක් ඊට එහාවට ගිය ධර්මයක් ස්පර්ශ කරන්න අපි අපේ සිහිය නුවණ අවධානය යොමු කරන්නට ඕන. ඉපදීම දුකයි, ජරාව දුකයි, ව්‍යාධි දුකයි, මරණය දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. මොකද්ද දුක කියලා ඇහුවොත් අපි හැමෝටම හරි ලේසියෙන් මේ වචන ටික කියන්න පුළුවන්. පින්වතුනි, මේ ටික නොදන්නේ කවුද ලෝකේ? ක්‍රිස්තියානි වේවා, කතෝලික වේවා, මහන්මත් වේවා, හින්දු වේවා, ඕනම කෙනෙක් එහාට තේරෙන්නේ නැද්ද කැමති දේ නොලැබීම දුකයි කියලා? ප්‍රියංගෙන් වෙන් වේ යන බව දුක බව එයාට තේරෙන්නේ නැද්ද? අප්‍රියන් හා එක්වීමේ දුක බව අපට විතරද තේරෙන්නේ? මරණයේ දුක දැනෙන්නේ අපට විතරද? ලෙඩවීමේ දුක දැනෙන්නේ අපට විතරද? ජරාවට පත්වීමේ දුක දැනෙන්නේ අපට විතරද? ඉපදීමේ දුක දැනෙන්නේ අපට විතරද? නෑ, මුළු ලෝකෙම දන්නවා ටික. මේ මුළු ලෝකෙම දන්න ටික. එහෙනම් ඇයි අනනුස්සතේස ධම්මේසු කිව්වේ? මේ චතුරාර්ය සත්‍ය ලෝකෙට දේශනා කරපු බුදුහාමුදුරුව පෙර නොයසූ විරෝධහමක් අවබෝධ කළා කිව්වේ. එහෙනම් මේ ටික නම් අපි හැමෝම දන්නවනේ. ආගමික ભેදයක් නෑ, වර්ණ කුල ભેදයක් නෑ, ಜಾති ભેදයක් නෑ. මේ ඉපදීම, ජරා, ව්‍යාධි, මරණේ දුකයි, අප්‍රියන් හා එක්වීම දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. මේ ටික හැමෝම දන්නවනේ. එහෙනම් අපි හැමෝම දන්න දෙයක් නේ උන්වහන්සේ අවබෝධ කරලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි දන්න දෙයට වඩා යමක් මේ තුල උන්වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය හැටියට දේශනා කළාද අපට? ජාති, ජරා, මරණ ඉක්මවන්න, ලේ කඳුළු ඉක්මවා යන්න. මෙන්න මේ පිළිබඳව ටිකක් අපි විමසිලිමත් වෙන්න වෙලා තියෙනවා. අපි නැත්තම් පෙර නොයසූ විරුධහම පිළිබඳව නොවසාම, නොදැනම සංසාර බොහෝ කාලයක් පාරමී ගුණ පුරලා ලබාගත් මේ මිනිස් ආත්ම භාවය අපින් අහිමි වෙලා යයි. එහෙම වෙන්න දෙන්න එපා. මේ මිනිස් ජීවිතයේ ලැබුවේ සල්ප කුසලයකින් නෙවෙයි, සංසාරේ බොහෝ කලක් පුරපු පාරමී කුසල බලයක මහානුභාවයෙන්. නිවන් දකින්න තියෙන අවසාන අවස්ථාව මේ උදා වුණේ. එනිසා අපි විමසිලිමත් වෙන්නට ඕන දුක්ඛාරි සත්‍ය, සමුදයාරි සත්‍ය, නිරෝධාරි සත්‍ය, මග්ගාරි සත්‍ය. අපි මේ ධර්ම පිළිබඳව විමසිලිමත් නොවි සසර දුකයි, ජරා මරණේ දුකයි, ජරා මරණ දුකෙන් මිදෙන්න නම් භාවනා කරන්න ඕන කියලා එකම පිළියම හැටියට භාවනාව හැටියට අපි තෝරගෙන තියෙන වර්තමාන ලෝකේ ගිහි පැවිදි හැම දෙනාම එකම උත්තරේ භාවනාව. භාවනා කළොත් විතරයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ කියන ඒකායන අදහසක මුළු ලෝකයේම ගත කරන්නේ. නමුත් අපි ඇහුවොත් කොහොමද භාවනා කරලා නිවන් දකින්නේ කියලා ඇහුවොත් ඒක භාවනා කරගෙන යනකොට ලැබෙන දෙයක් හැටියට තමයි විශ්වාසය. අපි සිංහල භාෂාව ඉගෙන ගන්නකොට අනිමාර්ත්‍ය අසම්භාවියක් ක්‍රියා කියලා සිංහල භාෂාවෙදී ඉගෙන ගත්තා. වැසි වැටුණු ගඟ පිරේ. වැසි වැටුණු ගඟ පිරේ. මෙන්න මේ වගේ අසම්භාවයක් ක්‍රියාවක් බවට පත් කරගෙන අපි ප්‍රතිපදාව භාවනා කළොත් නිවන් දකි. කොහොමද මේ නිවන දකින්නේ කියලා දන්නේ නෑ. නිවන කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. අපි උදාහරණයක් ඇටියට ගත්තොත් පින්වතුනි, අපිට යම් කෙනෙකුව හොයාගෙන යන්න ඕන යම් තැනකට. ඔහුව හොයාගෙන යන්න නම් අපි ඔහු ගැන දැනගෙන ඉන්න ඕන. ඔහුගේ නම, ගම, ඇඩ්‍රස් එක, ඔහු ඉන්න රට, ඔහු ඉන්න නගරය, ඔහු ඉන්න වීදිය, ඒ නිවසේ අංකය, මේ තොරතුරු ටික අපි ළඟ තිබුණොත් අපට ඒ අදාළ පුද්ගලයාව හොයාගෙන යන්න පුළුවන්. ඒ විස්තර තොරතුරු කිසිවක් නැත්නම් අපි කොහොමද ඒ පුද්ගලයාව හොයාගෙන යන්නේ? බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනාවක් කරන සංයුත්ත නිකායේදී එක්තරා තරුණියක්, ලෝකේ ලස්සනම තරුණිය, ජනපද කල්යාණීව හොයනවා. මුළු රටේම ඇවිද ඇවිද යා හොයනවා. මිනිස්සු අනුකම්පා කරලා මේ තරුණයාගෙන් අහනවා, පුත, ඔබ කාවද හොයන්නේ? ජනපද කල්යාණීව. ජනපද කල්යාණී ගේ නම මොකද්ද? ජනපද කල්යාණීගේ අම්මා තාත්තා කවුද? එයා ඉන්නේ කොයි නගරයේද? දන්නේ නැහැ. කොයි රටේද ඉන්නේ? දන්නේ නැහැ. දැන් මේ තරුණයා ජනපද කල්යාණීව හොයනවා. කොයි රටේ ඉන්නවද? කොයි නගරයේ ඉන්නවද? කොයි ගමේ ඉන්නවද? කොයි වීදියේ ඉන්නවද? කොයි නිවසේද ඉන්නේ? මොකද්ද තොරතුරු? මව්පියන්ගේ තොරතුරු? කිසිවක් දන්නේ නැහැ. ජනපද කල්යාණීව හොයනවා. බුදුරජාණන් වහන්සේ විමසනවා, මහණෙනි, මේ තරුණයාට පුළුවන් වේවිද කවදාහත් ජනපද කල්යාණීව හොයාගන්න? මහණෙනි, කිසි කලක පුළුවන් කමක් නැහැ. සොයන්නට ඕන කරන දත්ත ටික උට නැහැ. බුදුරජාණන් වහන්සේ මින් උපමා කළා, අපි සමහර වෙලාවට නිවන් දකින්න කියලා හොයන්නේ මෙන්න මේ වගේ පදනමක. සමහරුන්ට නිවන බොහොම අමාරු වගේ දැනෙනවා. සමහරුන්ට නිවන මේ ජීවිතේ දකින්න බෑ කියලා හිතෙනවා. සමහර කෙනෙක් කියනවා මේ ශාසනේ බෑ, ඊළඟට බුද්ධ ශාසනයේදී තමයි මේක කරන්න පුළුවන්. සමහර කෙනෙක් කියනවා මේ ගිහි ජීවිතවල ඉඳගෙන නිවන් දකින්න බෑ, පැවිදි වෙලා තමයි ඒක ලබන්න පුළුවන්. අපි හෙව්වොත් ඔබ කියන බෑ කියන එක, අද බෑ කියන එක, හිට පුළුවන් කියන එක, පැවිදි වෙලා පුළුවන් කියන එක, නිවන මොන වගේද කොහොමද කියලා හෙව්වොත් ඒ පිළිබඳව අනාබෝධයක් තියෙනවා. එනිසා අපි දුක පිළිබඳව, දුකට හේතුව පිළිබඳව, දුකෙහි නිරෝධය පිළිබඳව, නිරෝධ කරන පිළිවෙත පිළිබඳව හරියටම නොදැනයි අපි යම් යම් පිළිවෙත් නිවන පිණිස කියලා අනුගමනය කරන්නේ. අපි කෙනෙක්ගෙන් ලෝකය ඇහුවොත් ඔබ නිවන් දකින්න කැමතිද කියලා, බොහෝ අයගේ උත්තරය තමයි නිවන් දකින්න කැමතියි කියන එක. ඔබ නිවන් දකින්න යමක් කරනවද කියලා ඇහුවොත්, ඔව් මම යමක් කරනවා. මොනවද කරන්න කියලා ඇහුවොත් ඒකටත් උත්තර තියෙනවා. මල් පහන් පූජා කරනවා, වන්දනා කරනවා, සිල් ගන්නවා, භාවනා කරනවා, දන් දෙනවා, මේ ආදී වැඩ පිළිවෙලක් ගැන ප්‍රකාශයටපත් වෙනවා. ඊළඟට අපි ඇහුවොත් එහෙම අයගෙන් කොහොමද ඔය වැඩ පිළිවෙල තුළ නිවන් දකින්නේ? නිවන් ලැබෙනවද ඔහොම කළාම කියලා? ඒක නෙ නිරුත්තරයි. ඒකට නිසි උත්තරයක් නැහැ. හිත හේතුව තමයි පින්වතුනි අපි අද දවසේ මේ ධර්ම පිළිබඳව කරන භාවිතාවන් දැන කරන භාවිතාවන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒහි පස්සික එන්න බලන්න කියලා පෙන්නපු ධර්මයක්. එන්න කරන්න කියලා එව කරව කියලා පනවපු ධර්මයක් නෙවෙයි. එව බලව කියලා පෙන්නපු ධර්මයක්. අද දවසේ අපිට එන්න බලන්න කියලා ධර්මය කියලා දීම අතහැරිලා. අද අපිට එකවරම ඍජුවම එව කරව කමඨහනින් පටන් ගන්න. කර්මස්ථානයෙන් තමයි අපේ ගමන ආරම්භ වෙන්නේ. නිවන් දකින්න ගමන. ඒ කර්මස්ථානයේ වඩලා කොහොමද නිවටට යන්නේ කියන එක දැනුමක් නෑ. මාර්ගය පිළිබඳව පෙනෙන්නේ නෑ. අපි යම් කෙනෙකුගේ පැවරුම ක්‍රියාවට නගන බවක් තියෙනවා. පින්තුනි අපි දන්නවා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත ළඟ ඒ ගුරුතුමන් ළඟ භාවනා කළා. ටිකක් නෙවෙයි. ප්‍රථම අධ්‍යාන, ဒုတိය අධ්‍යාන, තတိය අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥාන ආසඤ්ඤායතන කියන මේ සමාපatti උපදවා ගැනීම දක්වාම භවනා කළා. හැබැයි අවසානයේ කුමක්ද උනේ? උන්වහන්සේ මගෙහින් පිටින්ම අතහැරියා. ඔක්කොම අතහැරලා ආවේ. කිව්වේ නැනේ පුබ්භයානනුසුතේසු කියපු තැන. මේකට ආලාර කාලාම උද්දකාරගම් පුත්තුගෙන් එකතු කරගත්ත ටිකක් තියෙනවා කියලා. ඔක්කොම අතහැරලායි කිව්වේ මම පෙර නොඇසු විරුධහමක් අවබෝධ කළා කියලා. එතකොට පෙර නොඇසු විරුධහමක් අවබෝධ කළා කියපු තැන ආලාර කාලාම උද්දකාරාම පුත්තුගෙන් ගත්ත ටිකක් නෑ. චන්නගේ ටික විතරක් නෙමෙයි. එතකොට එහෙමනම් අද දවසේ අපි නිවන් දකින්න කියලා කරන භාවිතයන් උන්වහන්සේ අතහැරිය. උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ. ඒ භාවනා කොටස නම් මොනියම් විදිහකින් හරි අද භාවිතාවට ඇවිල්ලා තියෙන්නේ නිවන් මඟ හැටියට. අපට පුළුවන් වේවිද නිවන් දකින්න? බුදුදහම ස්පර්ශ කරගන්න ලැබෙයිද අපිට? එනිසා පින්වතුනි අද දවසේ අපි යමක් කරනවා කියන කාරණාවට කලින් අපි යමක් විමසා බලන්න වෙනවා. මොකද මේ ධර්මයේ ඒහි පස්සික එන්න බලන්න පෙන්වන්න පුළුවන් ධර්මයක්. ඒක පෙන්නුවට පස්සේ දැක්කට පස්සේ තමනුයි තීරණය කරන්නේ ක්‍රියාව. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ කොහොමද? මට පුළුවන් මඟ පෙන්වන්න කියලා දෙන්න. ක්‍රියාව නුඹලා සතු. ඒක මා සතු දෙයක් නෙවෙයි. එනිසා අපි මේ ශාසනය තුල කලයුත්ත කරන්නට ඕන. අපි මොනවා හරි කරනවා කියන ක්‍රියාව වැදගත් වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට අපි ගත්තොත් වෙලින්ටන් නගරයට යන්න මේ ආසන්නයෙන් තියෙන ප්‍රධාන මාවතක් තියෙනවා, අධිවේගී මාවතක් තියෙනවා. ඒ මාවතට වැටුණොත් ඒ මාවත පිළිබඳව දැනුවත් වුණොත් ඒ මාවත දිගේ කෙනෙකුට යන්න පුළුවන් වෙලින්ටන් නගරයට. වෙලින්ටන් නගරයට ගෙනෙන ඍජු මාවතේක. හැබැයි දැන් අපි ඉන්නේ මෙතන. මෙතන නේ ඒ අධිවේගී මාවත. අධිවේගී මාවත මෙතනට ගේන්නත් බෑ. දීර්ඝ කරන්න බෑ. අපි මෙතන ඉඳලා නැගිටලා යන්න ඕන අධිවේගී මාවතට. ඒ මාවතට වැටුණාට පස්සේ අපට කියන්න පුළුවන්කම තියෙනවා මම ඒකාන්තයෙන් ඍජු මාවතට. උජුපටිපන්නෝ ඍජු මාවතට මම ආවා විලින්ටන් නගරයට යන. මෙතන ඉඳගෙන මම විලින්ටන් වලට යන ඍජු මාවතේ ඉන්නවා කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. එහෙනම් දැන් අපිට ඕන ඒ ඍජු මාවතට යන පාවත් මාවතක්. ඒකට අපි කියනවා පිවිසුම් මාවතක් කියලා. ඒ අධිවේගී මාවතට යොමු කරන පිවිසුම් මාවතක් ඕන. අපි අන්න ඒ පිවිසුම් මාවතකටවත් යොමු වුණොත් ඒ පිවිසුම් මාවතට යොමු වෙලා නිසි දිශාවට ගියොත් නොබෝ දිනකින් නොබෝ වේලාවකින් ඒ අධිවේගී මාවතට පිවිසෙන්නට පුළුවන්කම ලැබේවි. හැබැයි අපි ඒ පිවිසුම් මාවතට බැහැලා දකුණට නම් යා යුත්තේ පිවිසුම් මාවත අධිවේගී මාවත ළඟා වෙන අපි උතුරු දිශාවට හැරුණොත් පාර තියෙන උතුරු දිශාවට දැන් ගමන කරනවා. වීරිය උත්සාහය ඕනකම කැමැත්ත ඔක්කොම යෙදিলা වේගයෙන් ඉදිරියට යනවා. යන්නේ කොහෙටද? කවුරු හරි ඇහුවොත් අධිවේගී මාවතට යන්න, මේ නගරයට යන්නයි යන්නේ. දැන් උවමනාව කැමැත්ත කොහෙට යන්නද? නගරයට යන්න. ඒ කැමැත්ත මත දැන් වීරිය, සිහිය, නුවණ, කැපකිරීම ඔක්කොම ටික යොදලා. හැබැයි යන්නේ කොහාටද? නගරයට පමුණුවන අතිවේගී මාර්ගයට මාර්ගයද නොවේ. ඒ මාර්ගයට පිවිසෙන දිශාවටද නොවේ යන්නේ. ඒ දිශාව ප්‍රතිවිරුද්ධ දිශාවට, පිවිසුම් මාවතේ ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරනවා. දැන් මොනතරම් වීරිය ඕනකම කැමැත්ත යෙදී තිබුණත් ඕක්ලන්ඩ් නගරයට, වෙලින්ටන් නගරයට ලං වෙන පැත්තකට නෙමෙයි යන්නේ. එහෙමනම් අපි නිවන් දකින්න කියලා සමහර වෙලාවට ලෝකේ අපිට පේනවා හරියට උත්සාහවත් වෙනවා, මහන්සි වෙනවා, ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා. හැබැයි හැරිලා තියෙන වැරදි පැත්තට නම් නිවනට ළඟා වීමක් නෑ, සමීප වීමක් නෑ. එනිසා අපි කරන දේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත වෙනි තවුස්වරුත් අනුගමනය කළ ටිකද? එයත්ොත් මේ හිත හැදුවා. එයත් මේ හිත හදලා ලබන්න පුළුවන් උපරිම ඵලය නේව සංඥානා සංඥා සමාපත්තිය දක්වා එයත් ගමන් කළා. බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ සිත හදීමක් විතරද? අද අපිත් බුදුදහමේ නාමයෙන් හිතගෙන කතා කරනවා. බුදුරජාණන් වහන්සේ හිත වඩන්න කිව්වා. කොහොමද හිත වඩන්න කිව්වේ? ප්‍රඥාවෙන් පුරුදු කළ හිතයි ආශ්‍රවක්ෂය කරනවා කියලා උන්වහන්සේ නැවත නැවත අවධාරණයකට දේශනා කළා. ප්‍රඥාව කියන කොටස අතහැර දාලා හිත හදනවා කියන කාරණාව විතරක් අරගෙන අපි කටයුතු කළොත් ඒක බුද්ධ ශාසනය නෙමෙයි. ඒක ආලාර කාලාම උද්දකාරාම පුත්තගේ ශාසනය. ඒ ශාසනය තුල නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ගෞතම බුද්ධ ශාසනය තුල නිවන මේ ජීවිතේම අවබෝධ කරන්න නම් අරලී කඳුලට නිමාවක් තියන්න නම් සිත විතරක් නෙමෙයි. චිත්තං පඤ්ඤංච භාවය. සිතත් ප්‍රඥාව දෙක වඩන්න ඕන. සීලයෙන් වැඩු සමාධිය බොහෝ අනුසස් ඇත්තේය. සමාධියෙන් වැඩු ප්‍රඥාව බොහෝ අනුසස් ඇත්තේය. ප්‍රඥාවෙන් පුරුදු කළ සිත ආශ්‍රවක්ෂේ කාමාසව භවාසව අවිජ්ජාසව ආශ්‍රවක්ෂේ කරන්නේය. පරිනිර්වාණේ සූත්‍රය පුරාවට තනින් තන උන්වහන්සේ තමන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අවධාරණය කොට දේශනා කරනවා. එහෙනම් අපිට අලුතෙන්ම අමුතුවෙන්ම සමහර වෙලාවට හිතන්න විමසන්න වෙනවා වෙන්න පුළුවන්. පටන් ගත්තොත් අපි මොකක්ද එහෙනම් උන්වහන්සේ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ පේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පි චංග ලැබති තම්පි දුක්ඛං සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛං. මේ වචන වලින් අදහස් කළේ මොනවද? චන්න කියපු දේ එතනට අදාළ නැතුව නෙමෙයි. හැබැයි එතන උපරිම සීමාව නෙමෙයි, ඒ අවම තැනයි. අපි ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං කියන තැනින් දකින්නේ පුද්ගලයෙකුගේ ඉපදීම, පුද්ගලයෙකුගේ දිරායාම, පුද්ගලයෙකුගේ ලෙඩවීම, පුද්ගලයෙකුගේ මරණය, පුද්ගලයෙකුට සිදුවෙන අප්‍රියන් හා එක්වීමේ දුක, පුද්ගලයෙකුගේ ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක, පුද්ගලයෙකු බලාපොරොත්තු අහිමිවීමේ දුක, පුද්ගල සංකල්පයේ මතයි අපි මේ වදන් වැල මේ ආර්ය සත්‍ය දිහා බලලා තියෙන්නේ. බුදුදහම සපුරාම මේ ආත්ම සංකල්පය ඉක්මවා යන්න, ආත්ම පදනම ඉක්මවා යන්නයි උන්වහන්සේගේ ධර්මය ලෝකෙට දේශනා වෙලා තියෙන්නේ. මේ ආත්ම පුද්ගල සත්ව සංකල්පයේ තුල මේ දිහා බලනකොට මේ තුල ඇත්තක් නැතිනේ. ඒ ඇත්ත ලෝකෙ හැමෝටම පොදුයි. ජාති ආගම් කුල ගෝත්‍ර භේදයක් නැතුව ඒ සම්මත සත්‍ය තුල මිනිහා මිනිසයා සත්වයා කියන සංකල්පේ මත ගත්තොත් ඉපදීම ජරා ව්‍යාධිය මරණය අප්‍රියන් ඥායිකම් ප්‍රියංගෙන් වෙන්වීම කැමති දේ නොලැබීම මේ ආදී දේ දුකයි. එක කාටත් තේරෙනවා. එහෙනම් උන්වහන්සේ මේ සම්මතයේ ඉක්මවා ගිය ආර්ය සත්‍යයක් උන්වහන්සේ මෙතන අවබෝධ කළේ. දැන් අපිට දුක වෙලා තියෙන්නේ කායිකව හා මානසිකව දැනෙන දුක දෝමනස්සේ. අපි දුක කියලා කතා කරන්නේ ওই ටිකට. කායිකව හා මානසිකව හටගන්න දුක දෝමනස්සේ. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න, අරූපී කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවානේ. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ ඒ අරූපී ධ්‍යාන තලවලට ගියානේ. එතන ওই දුක්ඛ දෝමනස්ස දෙකම නෑ. නමුත් උන්වහන්සේ එතන දුකෙන් මිදුණු තැනක් හැටියට දැක්කේ නෑනේ. කායික දුක්ඛයක් නෑ, මානසික දුක්ඛයක් නෑ අරූපී තලයේදී. නමුත් මම හොයන තැන මෙතන නෙවෙයි කියලා උන්වහන්සේ අතහැරියා. දැන් බලන්න උන්වහන්සේ කායික දුක්ඛේ නැති, මානසික දුක්ඛේ නැති අරූපී බ්‍රහ්මලෝකයේ ගැනත් උන්වහන්සේ කතා කළේ දුක්ඛාරි සත්‍යයට යටත් කරලා. දුක්ඛාරි සත්‍යයට යටත් තැනක් හැටියට, දුක්ඛාරි සත්‍ය විද්‍යාමාන තැනක් හැටියටයි අරූපී බ්‍රහ්මලෝකයත් උන්වහන්සේ හඳුන්වන්නේ. බලන්න දැන් මොහොතක් හිතන්න, අපේ සම්මත පිළිගැනීමත් බුදුදහමේ ඉන යථාර්ථයත් අතර කොච්චර දුරස් බවක් තියෙනවද කියලා. කොච්චරනම් දෙයක් අපට විමසන්න ඉතුරු වෙලා තියෙනවද කියලා. එහෙනම් මේ දහමේ දුක කියලා කතා කරන දේ අපි මේ ලෝකයේ තුල හඳුනාගෙන ඉන්න දේට වඩා ටිකක් ඈතට යන එකක් නේද? ඒක දර්ශනයක් නේද? ඒක ආර්ය සත්‍යයක් නේද? අන්න අපි යම් දවසක දුක දැනගත්තොත් දුකට හේතුවත් නිරෝධයත් මාර්ගයත් ඒ මොහොතේම දැක ගන්න ලැබෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. හරියට දුක කියන්නේ මොකක්ද කියලා විනිශ්චය කරගත්තොත් සමුදය නිරෝධ මාර්ගයේ පිළිබඳව දැනුම ඒ මොහොතෙමයි ලැබෙන්නේ. ඊළඟට පින්වතුනි දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. අපි ඒකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. දැන් අපි හවුවත් කතා කළොත් අපි ලෝකෙ හුඟක් දෙනෙක් අපි කතා කරන්නේ අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අනුගමනය කරන්න කියලා. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි යන්නේ කියලයි ලෝකෙ අපි හුඟක් දෙනෙක් ගිහි පැවිදි අපි කියන්නේ. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකේ දෙපැත්තක් තියෙනවා. ලෞකික මාර්ගයක් තියෙනවා, ලෝකෝත්තර මාර්ගයක් තියෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය පෙරට කොට ගත්ත සම්මා සංකප්ප වාචා කම්මන්තා ජීවායාම සති සමාධි කියලා මාර්ගයක් තියෙනවා. ඒක නිවන් දකින්න බෑ. ඒක මග්ගාවරණයි සග්ගාවරණ නේ. ස්වර්ගයේ ආවරණ නො වූ, එහෙත් මාර්ගයේ ආවරණය වූ ධර්මයක් ඒක ලෞකික මාර්ගය. ඒක බුදුදහමට විතරක් ආවේනික දැක්මකුත් නෙමෙයි. කර්මවාදී ක්‍රියාවාදී සියලු දෙනාගේ මිගැන්වීම ඒ ටික. බුදුවරු ලෝකෙට දේශනා කරන එක මගයි. ප්‍රධාන කොට දේශනා කරන ඒකායන මාර්ගය ලෝකෝත්තර මාර්ගය. ඒකද කියවෙන්නේ සම්මාදිට්ඨිය හැටියට චතුසච්ච සම්මාදිට්ඨිය. ඒ පෙරට කොට ඇති සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මේ ආරි මාර්ගය. ලෝකෝත්තර මාර්ගය. එතකොට අපිට නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ ලෝකෝත්තර මාර්ගය තුල. ලෝකෝත්තර මාර්ගය අපට ලැබෙන්නේ නැහැ සම්මාදිට්ඨියෙන් තොරව. සම්මාදිට්ඨිය ලබන්න පුළුවන් කමක් නැහැ. ඔබ බලාපොරොත්තු වෙනවා නම්, අපේක්ෂා කරනවා නම් මේ ජීවිතේම මාර්ගයට එන්න, මාර්ගයට පිවිසෙන්න, ලෝකෝත්තර සම්මාදිට්ඨියට පිවිසෙන්න. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කිසිවෙකුට ලබන්න බෑ සතර නුවණක්, සතර දැනුමක් නැතුව. කතමං චාවුසෝ සම්මා දිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං ඉදං උච්චති සම්මා දිට්ඨි. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියලා කිව්වේ කොහොමද? දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ග ඥානං මේ එකකට දෙකකට තුනකට නෙමෙයි හතරම එකතු කරලයි සම්මා දිට්ඨිය කියලා කිව්වේ. එතකොට සම්මා දිට්ඨිය කියලා කියනකොටම එයින් කියවෙන්නේ දුක්ඛේ ඥානය සමුදය ඥාන නිරෝධ ඥානය මාර්ග ඥානය ඉදං උච්චති සම්මා දිට්ඨි. එතකොට දුක කියන්නේ මොකද්ද කියලා නොදැන, සමුදය කියන්නේ මොකද්ද කියලා නොදැන, නිරෝධය යන කුමක්දයි නොදැන, මාර්ගය යන කුමක්දයි නොදැන සම්මා දිට්ඨියක් උපදින විදිහක් නැහැ. සම්මා දිට්ඨිය ලැබෙන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන සතර නුවණ සතර දැනුම ලද විගසයි. එහෙනම් ඔබට මට ඒකාන්තයෙන් එලේට කඳුලට නිමාවක් තියෙනවා කියන මාවතට පිවිසෙන්න නම් ඒ අධිවේගී මාවතට පිවිසෙන්න නම් අපි මොනවද පුරවන්න ඕන, මොනවද හොයන්න ඕන, මොනවද එකතු කරන්න ඕන? ඔන්න අපට නිර්මාණය වෙනවා කළ යුතු දේ. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. දුක නම් කිමයි? සමුදය නම් කුමක්ද? නිරෝධේ නම් කුමක්ද? මාර්ගේ යනු කුමක්ද? අපි මෙන්න මේ හතරයි අහගන්න ඕන. මේ හතර ගැන අහගත්තොත්, මේ හතර ගැන දැනගත්තොත්, දැනගත්ත මොහොතේම සම්මා දිට්ඨිය උපදිනවා. සම්මා දිට්ඨිය උපන්න කියන්නේ මාර්ගය උපන්න. මාර්ගයේ මට අයිති නෑ. ඒ